SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද අපි ලෝවටා විශේෂාංගය ආරම්භ කරමු. මේ වෙනකොට වඩාත් උද්වේගකර තත්ත්වයට පත්වලා තියෙන ප්‍රවෘත්ති කිහිපයකින් කාලීන ප්‍රවෘත්ති වශයෙන් වැදගත්කමක් දක්වනවා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ඇතිවුණු භූමිකම්පාව සහ පාකිස්තානු ගුවන් අනතුර පිළිබඳව. අපි මුලින්ම ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ඇතිවුණු භූමිකම්පාවේ අලුත්ම තත්ත්වය විමසා බලමු. ඉන් අනතුරුව තවත් දේශපාලනික වශයෙන් වැදගත් වන කතාන්තර කිහිපයකුත් අද විශේෂාංගයට ඇතුළත් වෙනවා. සුපෘති විදිහට FP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානම් සිටින්නේ. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඉන්දුනීසියාවේ මේ වෙනකොට තත්ත්වය කොහොමද වාර්තාවනි භූමිකම්පාවෙන් පසුව?
දිලුක්ෂි, මේක තමයි 2004 සුනාමිය ඇති වෙච්ච මේ විශාල භූමිකම්පාවට පස්සේ ඇති වෙච්ච ලොකුම ස්වාභාවික ව්‍යසනයේ හැටියට අචේ ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට ඒ සහන කටයුතු සඳහා අතරම ජාත්‍යන්තර ඉල්ලීමක් කළා තියෙනවා. අනෙක් රටවල් වලට පුළුවන් විදිහට ඒ සහන සේවා සැපයීමට උදව් කරන්නයි කියලා. විශේෂයෙන්ම ගෙවල් 100ක් 200ක් අතර සංඛ්‍යාවකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා ඒ ගෙවල් වල නිවි ගලවා ගන්නට හැකි වෙච්ච අයට ඉන්න හිටින්නට තැන් නැති නිසා ඒවට ඒගොල්ලන්ට අවශ්‍ය බ්ලැන්කට්ස්, ටෙන්ට්ස් වගේ දේවල් ලබා ගැනීමට තමයි මුලින්ම ඒ බලධාරීන් ඉල්ලීමක් කළා තියෙන්නේ. මේ වෙනකොට 100කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා කියලාත් වාර්තා වෙලා තියෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල ලැබලා තියෙනවා. මේ වෙනකොට ඉන්දුනීසියාවේ යුද හමුදාව සහ පොලිසිය යොදවලා ඒ ප්‍රදේශවල තවමත් ඒ නිවාස සුන්බුන් ඉවත් කිරීමේ කටයුත්ත දැන් කෙරීගෙන යනවා.
ඔව්, මේ අනතුර අපිට වාර්තා වෙන්නේ බදාදා උදෑසන ඇති වුණු භූකම්පනයක් හේතුවෙන්. ඔස්ට්‍රේලියාව නම් තහවුරු කළා, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ජූලි බිෂොප් මහත්මිය තහවුරු කළා. ඔස්ට්‍රේලියානුවන් විශේෂයෙන් සංචාරය සඳහා යන රටක් තමයි ඉන්දුනීසියාව. නමුත් කිසිදු ඔස්ට්‍රේලියානුවෙකුට මේ භූමිකම්පාවෙන් ආපදාවක් ඇති වෙලා නැහැ කියලා. අපි දැනගන්න කැමති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් යම් කිසිවූ තොරතුරක් වාර්තා වෙනවද කියලා.
ශ්‍රී ලංකිකයන් සම්බන්ධයෙන් මේ අචේ ප්‍රදේශයේ ශ්‍රී ලංකිකයන් හිටියේ නැහැයි කියන කාරණාව තමයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අපිට ප්‍රකාශ කරේ. දැනගන්න තියෙන විදිහට කිසිම ශ්‍රී ලංකිකයෙක් මේකට අනතුරට භාජනය වෙලා නැහැයි කියලා.
අපිට මීළඟ කේතක වාචකයේ විදිහට කතා බහ කරන්න පුළුවන් වෙන්නේ පාකිස්තානයේ ජාතික ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටුණා ඒ බදාදා දවසේ. ඒ පිළිබඳව ඔබට මතක ඇති මීට සතියකට කලිනුත් අපි තවත් ගුවන් අනතුරක් පිළිබඳව කතා බහ කළා. බ්‍රසීල ප්‍රාන්ත පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ඒ ගුවන් යානය කොලොම්බියාවේදී කඩා වැටුණා. ඒ පිළිබඳව අපි කතා බහ කළා. සතියකින් අනතුරුව තවත් ගුවන් යාන අනතුරක් පිළිබඳව මේ ආකාරයෙන් කතා බහ කරන්නට ලැබීම ඇත්තටම ඛේදවාචකයක්. පාකිස්තාන ගුවන් අනතුර පිළිබඳව මේ වෙනකොට තියෙන අලුත්ම තොරතුරු මොනවාද?
දිලුක්ෂි, මේ යානයේ කඩා වැටීමට හේතුව හරියටම නිශ්චිත වශයෙන් සොයාගෙන නැහැ. නමුත් කිසිම මගියෙක් ජීවිත බේරා ගන්නට නොහැකි වුණයි කියන එක නම් වාර්තා වෙලා තියෙනවා. ගමන් කරපු 47 දෙනාම ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ එක්කම ඒ සමහර මලසිරුරු සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා. අනිකුත් ඒවා හඳුනා ගැනීමේ කටයුත්ත සිදු කරනවායි කියලා වාර්තා වෙනවා. ඒ සඳහා DNA පරීක්ෂණ වගේ දේවල් පවත්වන්නටත් සිදු වෙයි කියලා. මොකද මේ සමහර සිරුරු හඳුනාගත නොහැකි පමණට ඒවා විනාශයට පත්වෙලයි කියලා. මේ ගුවන් යානයේ මොන හේතුවක් නිසාද, මේක දේශගුණික ප්‍රශ්නයක් නිසාද, එහෙම නැත්නම් යාන්ත්‍රික දෝෂයක් නිසා වුණාද කියන කාරණාව ගැන අවධානය යොමු වෙලා තියෙනවා. නමුත් අපි බැලුවොත් පාකිස්තාන් ඉන්ටර්නැෂනල් එයර්ලයින්ස් PIA ගුවන් සමාගම ගුවන් ගමන් සම්බන්ධයෙන් ඊතරම් හොඳ මේ රෙකෝඩ් එකක් තියෙන කට්ටියක් නෙමෙයි. මොකද මීට කලින් අපි බැලුවොත් 2010 වසරේ පාකිස්තානයේ ගුවන් අනතුරක් සිද්ධ වෙලා තියෙනවා එයාබස් A321 යානයකින්. ඒක 152ක් ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. ඒ වගේම PIA සේවයට අයත් ගුවන් යානත් හුඟක් අවස්ථාවලදී මේ විදිහට අනතුරට ලක් වෙලා තියෙනවා. ඉතින් පාකිස්තානයේ සිවිල් ගුවන් ආරක්ෂාව පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. PIA පමණක්ම නෙමෙයි, මුළු සමස්ත සිවිල් ගුවන් සේවය සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ගිය අවුරුද්දේ අගෝස්තු සහ මැයි මාසවලත් හෙලිකොප්ටර් යාන දෙකක් කඩා වැටිලා එකකින් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා, අනිත් එකෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේ මේ සුලභ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා පාකිස්තානයේත් ඒ ගුවන් අනතුරුත්. මේ අවස්ථාවේදී මේ ගුවන් යානයේ ඔවුන්ගේ රටේ ප්‍රසිද්ධ ගායකයෙක් හිටියයි කියලා වාර්තා වෙනවා. ජුනේඩ් ජම්ෂිඩ් කියන ඒ පාකිස්තාන් පොප් ගායකයා, ඔහු චිත්‍රාල් කියන ප්‍රදේශයේ ඉඳලා නැවතත් ඉස්ලාමාබාද් නුවරට පැමිණෙමින් සිටිනකොට මේ අනතුරට ගොදුරු වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ.
අපි එහෙමනම් ඊළඟට මේ ගෙවිලගේ සතියේදී වඩාත්ම ආසියාතික කලාපයේ සම්බන්ධයෙන් අවධානයට ලක්වන කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. මේ සඳහා ද වැඩිපුර කාල වේලාවක් ලබා ගන්නටත් මා බලාපොරොත්තු වෙනවා. පසුගිය සඳුදා ඉන්දියානු වේලාවෙන් රාත්‍රී 11:30ට තමිල්නාඩු ප්‍රාන්ත මහැමතිනි ජයලලිතා ජයරාම් මහත්මියා බව ප්‍රාප්ත වුණා. සමස්ත ඉන්දියා දේශපාලනයටත් අවට කලාපීය දේශපාලනයටත් වඩාත් කතාබහට ලක්වන කරුණක් බවට පත් වුණා ඇගේ මේ අභාවය. සමස්ත ඉන්දියාවම කම්පණයට පත් වෙලා සිටිනී ශෝක කාලයකුත් ප්‍රකාශයට පත් කළ තියෙන්නේ. ඉතින් ඒ අතරතුරේදී ඇගේ අවමගුල් කටයුතු සිදුන ආකාරය පිළිබඳව මුලින්ම විමසලා බලලා ඉන් අනතුරු ඇගේ දේශපාලන ජීවිතය පිළිබඳව ටිකක් කතා බහ කරමු. අමල්, කොහොමද ඇගේ අවමගුල් කටයුතු සිදුන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක අපිට කියන්න පුළුවන් වෙන්නේ ඔබට?
දිලක්ෂ දැනගන්න තියෙන විදිහට ඒ මූලික අස්තමේන්තු වල හැටියට ඇයගේ අවමගුල් පෙරහැරට 10 ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වුණා කියලා වාර්තා වෙනවා. මේක තමිල්නාඩු ප්‍රාන්තයේ විතරක් නෙමෙයි ඉන්දියාවෙත් මෑත කාලයේදී මේ වගේ අවමගුල් උත්සවයකට සහභාගී වෙච්ච වැඩිම පිරිස හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ එකම ප්‍රාන්තයේ සියලුම කඩසාප්පු වසාදමල මේ ශෝකය ප්‍රකාශ කිරීමේ කටයුත්තත් සිද්ධ වුණා. ඇයව භූමදානය කරේ මරීනා එකේම නැත්තම් මේ වෙරළාසන් MGR වලලා තියෙන ඔහුව භූමදානය කරලා තියෙන තැනට යහපැත්තෙන් ඊට ඒ ආසන්නයෙන්ම තමයි ජයලලිතාවත් භූමදානය කරේ. මේක එක්තරා විදිහකට අසාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් Hindu සංස්කෘතියට අනුව ආදාහනය කිරීම තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී ඇයගේ දේහය භූමදානය කරන්නට කටයුතු කරලා තියෙන්නේ ඒ ස්මාරකයක් ඇති කිරීම කියන අදහසත් ඇතිව ඊට ඒ එක්කම MGR උත් ඒ ආසන්නයේම භූමදානය කළා තියෙන නිසා දේශපාලන ජීවිතයේ සහ ඒ සිනමා ජීවිතයේ මේ දෙපළ ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කරපු නිසා මේ බලධාරීන් මේ අවස්ථාවේදී MGR ගේ සොහොනට එහා පැත්තෙන් ඇයව භූමදානය කරන්නට යෙදුණා. මේ අවමංගල කටයුතු සඳහා අපිට දැනගන්න තියෙන විදිහට රෝසමල් පෙති ටොන් ගානක් පාවිච්චි වුණා කියලා මග දෙපස විසිරුවයි කියලා වාර්තා වුණා. ඒ එක්කම ඇයගේ සොහොන ආසන්නේ විශාල පිරිසක් ඇවිල්ලා හිස බූගාගත්ත දෙයකුත් සිද්ධ වුණා. ඒකත් ඇත්තටම ශෝකය ප්‍රකාශ කිරීම හැටියට එහෙම කරලා තියෙනවයි කියලා. සමහර අය සියදිවි නසාගෙන තිබුණා ජයලලිතා රෝහල්ගත වෙන අවස්ථාවේදී. මොකද ඒතරම් තමිල්නාඩු ප්‍රාන්තයේ ඇයගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීම බොහොම දැඩිව සිද්ධ වුණයි කියලා කියන්නට පුළුවන්.
ඔව්, ඔබගේ මේ විස්තර ප්‍රකාශයේදී MGR පිළිබඳවත් සඳහන් කළා. MGR කියන්නේ MG රාමචන්ද්‍රන් කියන පුද්ගලයා ප්‍රකට නළුවෙක්, ඒ වගේම ප්‍රකට දේශපාලඥයෙක්, ඉන්දියා දේශපාලන ශාස්ත්‍රයේ සහ සිනමා ශාස්ත්‍රයේ, ඒ වගේම තමයි ජයලලිතත් ඈත් හිටපු ජනප්‍රිය නිළියක්, ඉන්දියා දේශපාලනයේ ප්‍රබල කාන්තා චරිතයක්, දුප්පතුන්ගේ වීරවරියක්, ශ්‍රී ලාංකේය දේශපාලනයත් එක ගත්තාම ආందోලනාත්මක දේශපාලන චරිතයක්. ඉතින් අපි මේ හැම පැත්තක්ම පිළිබඳව කතා බහ කරන්නට කලින් ඇගේ දේශපාලන වටපිටාව පිළිබඳව ටිකක් කතා බහ කරමු. ඔබ කලින් සඳහන් කළ අමල් මේ MGR සමග ඇය කිට්ටු සම්බන්ධතාවක් තිබුණා කියලා. මේක රහසක් නෙමෙයි. මේක ඉන්දියාවට අවට කලාපීය රටවලටත් අගේ දේශපාලන අතීතය පිළිබඳ විමසා බලද්දී ඇය MGR එක්ක තිබුණු සම්බන්ධතාවයේ පෞද්ගලික වශයෙන් ඇගේ තිබුණු බැඳියාව පිළිබඳව අපිට කතා නොකරම බෑ. ඇය පිළිබඳව කතා බහ කරද්දී ඇය සිනමාවට අරගෙන ආවේ MGR, ඊට පස්සේ ඇය දේශපාලනයට අරගෙන ආවේ රාමචන්ද්‍රන්. මේ හැම එකකෙදිම රාමචන්ද්‍රන් සහ ජයලලිතා කියන මේ යුවල අපිට දකින්නට ලැබුණා. ඇගේ දේශපාලන ජීවිතයේ අපිට පොදුවේ දන්න ආකාරයට මේ පටන් ගන්න MGR ගේ මඟ පෙන්වීම යටතේ. ඒතර අපි එතනින් පටන් ගත්ත තින් අපිට කොයි කාලයට වගේ යන්න සිද්ධ වෙනවද?
දිරක්ෂණ MGR තමයි ඇත්තටම ඔබ කිව්වා වගේම ජයලලිතාව සිනමාවේ පමණක් නෙමෙයි දේශපාලන ජීවිතයටත් ඇයව ගෙනෙන්නේ MGR. MGR ගේ මරණය සිද්ධ වෙන්නේ 1987. ඒ වෙනකොට ජයලලිතයි MGR ඉතාමත්ම කිට්ටු, සමහරු කියන ප්‍රේම සම්බන්ධයක් තියුණත් වෙන්නත් පුළුවන් කියලා. කොතරම් කිට්ටුවෙන් හිටියද කියන්නේ MGR ගේ පවුලේ උදවිය අය සමග උරණ වෙලා හිටියා පමණක් නෙවෙයි, MGR ගේ මළගම තියෙන අවස්ථාවේදී අයට ඒ ස්ථානයට පැමිණීමටත් ඔවුන් බාධා කරලා තිබුණයි කියලා වාර්තා වුණා. එසේ තිබියදී අය MGR ඇති කරපු පක්ෂය AIADMK පක්ෂයේ අවසානයේදී ඒකේ නායකත්වය ලබාගෙන MGR වගේම තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමතිනිය වීම දක්වා ඇයගේ දේශපාලන ගමන ඉදිරියට ගෙනාවා. මෙතන ඇත්තටම දක්ෂ නිලියකට අමතරව ඇය පාසල් වියේදී ඇයගේ අධ්‍යාපනය කටයුතු සම්බන්ධයෙන් ඇය ඉතාමත්ම දීප්තිමත් ශිෂ්‍යයෙක් හැටියට තමයි හුඟක් හඳුන්වලා තියෙන්නේ. තීන්දු තීරණ ගැනීමේදී ඇයට තීක්ෂණ බුද්ධියක් තිබුණා. මොකද මේ අපි ඇත්තට බලපුවාම තමිල්නාඩු ප්‍රාන්තයේ තියෙන සමාජ දර්ශක ඒවාගේම ආර්ථික දර්ශක දිහා බලපුවාම ඉන්දියාවේ තියෙන අනෙකුත් ප්‍රාන්තවලට වඩා බොහොම ඉදිරියෙන් ඉන්න ප්‍රාන්තයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ ගෞරවය ජයලලිතාට හිමි වේ යුතුයි කියලා කියන මොකද ඇය නිලියක් පමණක් නෙමෙයි ඉන් ඔබට ගිය දේශපාලනය පිළිබඳ ඇත්තටම ගැඹුරු අවබෝධයක් තිබිච්ච චරිතයක් හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් අර මුලින් කිව්වා වගේ මේ සියලුම දේවලම මූලාරම්භය වෙන්නේ ඇය MGR සමග ඒ චිත්‍රපටිවල එකට රඟපෑවල. ඔවුන් හුඟක් වෙලාවට චිත්‍රපටිවල රඟත් පාලා තියෙන්නේ ආදරවන්තයන් හැටියට. සමහරු කියනවා ඇත්තටම ආදරවන්තය හැටියට සාමාන්‍ය ජීවිතෙත් ඔවුන් පෙනී හිටින්නට ඇති කියලා. ඉතින් ඒ ආරම්භය ඇයට දේශපාලනමය වශයෙන් ලොකු හයියක් ඇති වුණා. මොකද මේ තමිල්නාඩු වගේ ප්‍රාන්තවල හුඟක් දේශපාලන නායකයන් බිහි වෙන්නේ තමන්ගේ තනි පෞරුෂත්වය මත පක්ෂ දේශපාලනය අනුව නෙමෙයි. ඉතින් MGR ගෙන් පස්සේ MGR ගේ තනතුරට පත් වෙලා ඇයට පුළුවන්කමක් ඇති වුණා ඒ පක්ෂයේ ප්‍රබලම නායිකාව බවට පත් වෙන්නට.
දැන් MGR කියන්නේ MG රාමචන්ද්‍රන් කියන පුද්ගලයා මුලින්ම බිහි කළේ DMK පක්ෂය, ද්‍රාවිඩ මුනේත්‍රම් කලහම් කියන පක්ෂය. පස්සේ තමයි ඕක AIADMK බවට පත් වුනේ. එහෙමත් නැත්නම් ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුනේත්‍රම් කලහම් කියන පක්ෂය බවට පත් වුනේ. දැන් එතකොට ඔය පෙරලිය සිදු වුනේ ඔකට මූලිකත්වය වුනේ ජයලලිතත් හේතුවක් වුණාද නැත්නම් මේක මේ සමාජ දේශපාලන පෙරලිය ප්‍රතිඵලයක්ද ඇත්තටම?
ඒ කියන්නේ මේ පක්ෂයේ බෙදීමක් ඇති වුණා MGR සහ කරුණානිධි අතර. කරුණානිධි තවමත් දේශපාලනයට සම්බන්ධ නෑ. නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරම් හොඳ නැති නිසා ඔහුට තවදුරටත් කොයි ආකාරයෙන් සහභාගී වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මෙතන ඒ දෙපළගේ ඇති වෙච්ච මත ගැටුමක් නිසා තමයි පසුව DMK එක AIADMK හැටියට මේ විදියට එලි දැක්වෙන්නේ. ඒ පක්ෂය තුළ MGR ලබාගත්තු ඒ නායකත්වය ඇතරම ඔහු වක්‍ර විදියට ඒ කටයුතු සලස්වන්නේ ජයලලිතාට ඒකේ නායකත්වය ලබාගෙන. ඊට පස්සේ ඇය ඉතාමත්ම සාර්ථකව මේකේ නායකත්වය ලබාගත්ත පමණක් නෙමෙයි ඇය එක්තරා විදියකට ඒකාධිපතිත්වයෙන් මේ පක්ෂය පාලනය කරගෙන තියෙනවා. මොකද ඇයගෙන් පස්සේ ප්‍රබල දෙවන පෙළේ කිසිම නායකෙක් මේ පක්ෂයේ දැන් බිහි වෙලා නැහැ. මොකද ඇය නැති වුණාට පස්සේ ඇය වෙනුවට ආපු පනීර්සෙල්වම් කියන ඒ අලුත් මහමැතිවරයා ඇය තරම් ප්‍රබල චරිතයක් නෙමෙයි පක්ෂය ඇතුළෙත් පක්ෂයේ පිටත් තමිල්නාඩු ප්‍රාන්තෙත්. ඔහු ඒ තරම් ප්‍රබල චරිතයක් නෙමෙයි. ඉතින් ඇතරම මේ අවස්ථාවේදී AIADMK පක්ෂය ඇතුළේ නායකත්වයේ පිළිබඳ ලොකු අඩුවක් දැන් ඇතරම ඇති වෙලා තියෙනවා.
අමල් දැන් එතකොට මේ මට දැනගන්නට ලැබෙන විදිහට ජයලලිතා මේ තමිල්නාඩු ප්‍රාන්තයේ උපත ලැබපු කෙනෙක් නෙමෙයි, ඇය කර්ණාටක ප්‍රාන්තයෙන් තමිල්නාඩු ප්‍රාන්තයට ආපු කෙනෙක්. ඇයි කොහොමද කර්ණාටක ප්‍රාන්තයේ ඉඳන් තමිල්නාඩු ප්‍රාන්තයට ඇවිල්ලා තමිල්නාඩු ප්‍රාන්තවැසියන්ගේ හිත දිනාගෙන ඔවුන් සියලු දෙනාගේම අම්මා බවට පත් වුණේ? ඇයි කොයිතරම් ප්‍රබල චරිතයක්ද මේ පැත්තෙන් බැලුවාම?
මේකේ මූලාරම්භය වෙන්නේ චිත්‍රපටි. මොකද ඉන්දියාවේ සිනමා නළු නිළියන් දිහා බලපුවම ඕන් හුඟක් දෙනෙක් දේවත්වයෙන් සලකන ස්වරූපයක් තියෙනවා ඉන්දියාවේ. විශේෂයෙන්ම ඇය ප්‍රබල චරිතයක් වීම තුලින් තමයි ප්‍රසිද්ධියක් ලබාගෙන දේශපාලනයට පැමිණෙන්නේ. භාෂාව සම්බන්ධයෙන් චතුරව දෙමළ භාෂාවෙන් කතා කරන, ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් ඉතාමත් චතුර ලෙස භාෂාව බෙහෙවන්නට ඇයට හැකියාව ලැබීම තුලින් ඇය මේ ශක්තිය ලබාගෙන තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි ගලුවොත් MGR සහ ජයලලිතා මේ දෙපළම ඔවුන්ගේ දේශපාලන සාර්ථකත්වයේ මූලාරම්භය සිනමාවයි කියලා කියන්නට පුළුවන්.
ඔව්, දැන් අපි මේ ඉන්දියා දේශපාලනයේ ප්‍රබල කාන්තා චරිත පිළිබඳව කතා බහ කළොත් අමල් අපිට මේ ගාන්ධි පවුල තමයි ප්‍රමුඛව කතා බහ කරන්න පුළුවන් වෙන පවුල බවට පත් වෙන ඉන්දිරා ගාන්ධි, සෝනියා ගාන්ධි වලින් පස්සේ අපිට මේ ජයලලිතා හැරෙන්නට වෙනත් ප්‍රබලම චරිතයක් පිළිබඳව අහන්නට ලැබුණේ නැහැ. මේ ළඟදී අපිට හැන බැනර්ජි හැරෙන්නට. අපි බැලුවත් එහිම මේ ගාන්ධි මේ සාම්ප්‍රදායික ගාන්ධි පරපුරෙන් බැහැරට ගිහිල්ලා ජයලලිතා වගේ දකුණු ඉන්දියාවෙන් බිහිවන කාන්තා චරිතයක් කොයි වගේ ප්‍රබලත්වයක්ද ඉන්දියා ලෝකසභාව තුල පාර්ලිමේන්තුව තුල ඇති කරගත්තේ කියන කාරණාව?
මේක තමයි අනිකුත් ප්‍රධානම කාරණාව දිලුක්ෂි. මොකද ජයලලිතා ප්‍රාන්තයක නායිකාවක් හැටියට හිටියට ඇය ඉන්දියාවේ ලෝකසභාව නැත්නම් ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තුන්වන ප්‍රබලම පක්ෂය බවට පත් වුණ පහුගිය මැතිවරණයේදී. ඉතින් ජාතික තලයේ දේශපාලන තීන්දුව తీරන ගැනීමේදී ඒකේ ප්‍රබල බලපෑමක් කරන්නට හැකි කාන්තාවක් බවට ඇයපත් වුණා. ඇයට ඒ අවස්ථාව ලැබුණේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඇයට පුළුවන් වුණා ඒ විශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන යවන්න. මොකද ඇයගේ පක්ෂය අනෙකුත් සියලුම පක්ෂ අභිබවල, විශේෂයෙන්ම DMK පක්ෂයත් අභිබවල ඇයට පුළුවන් වුණා එක ආසනයක් ඇරෙන අනෙකුත් සියලුම ආසන දිනාගන්න පහුගිය මැතිවරණයේදී. මේකට හේතුව වෙලා තියෙන්නේ ඒකාධිපති ස්වරූපයෙන් ඇය පක්ෂය පාලනය කරාට තමිල්නාඩු ප්‍රාන්තයේ උදවිය සම්බන්ධයෙන් ඇය නම් දරාපු ව්‍යාපෘති කීපයක් තිබුණා. එකක් තමයි මේ අම්මා කැන්ටීන් කියන්නේ රුපියල් 3ක් වගේ අඩු මුදලකට ඕනෑම පුද්ගලයකුට දිවාහාරය ලබා ගැනීමට හැකිවන විදිහට ඇය කැන්ටීන් රාශියක් ආරම්භ කළ තිබුණ ප්‍රාන්තයේ පුරහම. ඒ එක්කම ඉස්කෝල දරුවන්ට ලැප්ටොප් ලබා දීම, ගෙවැසියන්ට හරක් එහෙම නැත්නම් එළුවෝ වගේ සත්ත්ව පාලනය කරන්නට ඒ වගේ දේවල් ලබා දීම, මේ අති විශාල විදිහට ඇය මුදල් පාවිච්චි කරා තමන්ගේ පාක්ෂිකයන්ව තමන්ගේ පැත්තට නම්මාගෙන තියාගන්න. ඉතින් ඇත්තටම ඉන්දියාවේ ඡන්දදායකයන්ට වැඩිපුරම අපි කියන එක්තරා විදිහකට අල්ලස් දුන්න ප්‍රාන්තයක් හැටියට තමයි තමිල්නාඩුව හැඳින්වේ. ඒ එක්කම අපි කියන්නටත් ඕනේ ඇයට දූෂණ චෝදනා රාශියක් තිබුණ පමණක් නෙමෙයි, මේ සමහර දූෂණ චෝදනා වලින් ඇය වර්ධකරු කරලා දෙතුන් පාරක්ම ඇය හිරගත කරලා තිබුණා. ඇත්තටම ඇය ජීවිතක්ෂයට පත් වෙන අවස්ථාවේදී ඇය අපමත ඉඳලා ඇයට විරුද්ධව දීලා තිබුණු ඒ නඩු තීන්දුවට එරෙහිව ඇය ඇපලක් අරගෙන තිබිච්ච අවස්ථාවක තමයි ඇය රෝගාතුර වෙලා මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙන්නේ. මුදල් අති විශාල සම්භාරයක් ඇය විසින් සොරාගත්තයි කියලා චෝදනා එල්ල කරලා තියෙනවා. නමුත් ඒ වගේම විශාල ප්‍රමාණයක් මුදල් ඇය වියදම් කරලා තියෙනවා ඒ පාක්ෂිකයන්ට නොයෙකුත් සහනාධාර ලබා දීමටත්, ඒ තුලින් ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට.
ඔව්, අපිට මතකයි මේ ජයලලිතාට ওই සිරදඬුවම් නියම වෙනකොට ඉන්දියාවට කොයිතරම් අසීරු කාරණාවක් බවට පත් වුණාද කියලා ඒක මහජනතාවට ප්‍රකාශ කරන්න. ඉන් අනතුරු අපි දැක්කා දකුණු ඉන්දියාවේ ඇතිවුණු කලබගෑනිය ඇය සම්බන්ධව. මට මෙහිදී මේ අනිවාර්යෙන්ම කතා බහ කිරීම අවශ්‍යයි මේ ජයලලිතා සහ ශ්‍රී ලංකාවේ දේශපාලන අතර තිබුණු සම්බන්ධතාව. අපිට මතකයි ඇය කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරපු අවස්ථාවන් වලදී, ඇය උතුරේ දෙමළ ජනතාව ගැන අදහස් ප්‍රකාශ කරපු අවස්ථාවන් වලදී, ඇය ධීවර ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරපු තැන්වල ඇය බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශනිකුත් කළා. මේ නිසා ඇය ඇත්තටම ලංකාවේ බහුතර දකුණේ ජනතාවගේ ගැරහුමට ලකුණු චරිතයක් බවටත් පසුකාලීනව පත් වුණා. ඇයත් ශ්‍රී ලංකාවේ දේශපාලනයත් අතර තියෙන සම්බන්ධතාව පිළිබඳව අපි කතා බහ කළොත් අපිට කොයි වගේ විශේෂිත ස්ථාන පිළිබඳවද කතා බහ කරන්න පුළුවන්?
දිලුක්ෂි, ජයලලිතා පමණක් නෙමෙයි අපිට මෙතනදී කතා කරන්න වෙනවා MGR ගැනත්. මොකද මුලින්ම ශ්‍රී ලංකාවේ මේ විදුම්වාදී ප්‍රශ්නේ ආරම්භ වෙනකොට 80 දශකයේ මුල් කාලයේදී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් තමයි මේ ද්‍රවිඩ සටන්කාමීන්ට එහෙම නැත්නම් විදුම්වාදීන්ට ලොකු රුකුලක් ලැබුණේ. ඒක MGR විශේෂයෙන්ම LTT සංවිධානයේ පැත්තෙන් 1983 පස්සේ ඔවුන්ට ලොකු සහයක් ලබා දුන්නා, ඔවුන්ට මුදල් ආධාර ලබා දුන්නා. එතන තමිල්නාඩුවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ප්‍රහාර එල්ල කළා, ආපහු යන්න ඒ පුළුවන් විදිහට වැඩ සකස් කළා තිබුණා. ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සටන්කාමීන්ට අපි කියන ත්‍රස්තවාදී කටයුතු වලට නියැලිච්ච අයට තමිල්නාඩු ප්‍රාන්තය පාරාදීසයක් බවට පත් වුණා. MGR පමණක් නෙමෙයි ජයලලිතත් මේ තත්වය 1991 වෙනකන් ඒ විදිහටම පවත්වාගෙන ගියා. ජයලලිතත් ඇත්තටම ඍජුවම LTT සංවිධානයට බොහොම පක්ෂපාතීව කටයුතු කරපු දේශපාලන නායකෙක් ඉන්දියාවේ. නමුත් මේ සියල්ලම එක රැයකින් වෙනස් වුණා දිලුක්ෂි 1991 රජීව් ගාන්ධි ඝාතනයත් සමග. මොකද AIA DMK පක්ෂය හුඟක් වෙලාවට රජීව් ගාන්ධිගේ පක්ෂයත් එක්ක කොංග්‍රස් පක්ෂයත් එක්ක තමයි ජාතික තලයේ එකට කටයුතු කරේ. ඉතින් කොංග්‍රස් පක්ෂයේ නායකයා ඒ විදිහට LTTE විසින් ඝාතනය කළාට පස්සේ ජයලලිතා සහ LTTE කත් අතර තිබෙච්ච සම්බන්ධය එක රැයකින් වෙනස් වුණා. ඊට පස්සේ ජයලලිතා LTTE විරුද්ධව සෑහෙන පියවර ගත්ත තමන්ගේ ප්‍රාන්තය ඇතුළෙන් LTTE නැවතත් හිස ඔසවන්න බැරි විදිහට අය කටයුතු කරා. ඒ වගේම අපි දැක්කා 2009 අවසාන කාලයේ වෙනකොට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ශ්‍රී ලංකාවේ යුද හමුදාව ගෙනගිය ඒ LTTE විරෝධී කටයුත්තේදී කිසිම වෙලාවක ඇඟිලි ගහපු බවක් අපි දැක්කේ නැහැ. දැන් අපි දන්නවා 1987 ශ්‍රී ලංකා යුද හමුදාව වදමරච්චි මෙහෙයවම සිද්ධ කරන අවස්ථාවේ ඉන්දියාව ඇවිල්ලා ගුවන් යානාවල පරිප්පු ලංකාව උඩින් අතෑරලා ඒ අපි කියන පරිප්පු ඩ්‍රොප් එක කියලා ඒ විදිහට ලංකාවට ලොකු බලපෑම් කරා. නමුත් 2009 ඊට වඩා, ඒ කියන්නේ වදමරච්චි මෙහෙයවට වඩා අති ප්‍රබල විදිහට මේ යුද මෙහෙයුම වෙන අවස්ථාවේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ඒ සුළු විරෝධතා තිබුණා. නමුත් ඒ සියල්ල මැඩපවත්වාගෙන ඉන්දිය මහා ආණ්ඩුවට හැකියාවක් තිබුණා වක්‍රව ශ්‍රී ලංකා හමුදාවලටත් ශ්‍රී ලංකා රජයටත් ඒ දේශපාලනික සහ රාජතාන්ත්‍රික මට්ටමේ සහාය ලබා දෙන්නට හැකියාවක් ලැබුණා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව හැටියට අපිට දකින්න පුළුවන් මේ ජයලලිතා ඒ LTTE සංවිධානයත් එක්ක ඇති කරගත්ත උරණවීම, විශේෂයෙන්ම රජීව් ගාන්ධි ඝාතනයෙන් පස්සේ.
ඇයි මේ පසුකාලීනව මේ ශ්‍රී ලංකාවත් එක්ක උරණ වුණේ? ඇයි අමල්, මොකක්ද ඒකට හේතුපාදක වුණු කරුණු?
මේකට දිල්රුක්ෂි ප්‍රධානම කාරණාව තමයි දේශීය දේශපාලනික පීඩනය, විශේෂයෙන්ම ධීවරයන් සම්බන්ධයෙන්. මොකද අපි බැලුවොත් ඉන්දියාව වසරකට පිටරට යවන ඉස්සෝ ප්‍රමාණය බැලුවොත් අති විශාලයි. ඉතින් මේ ඉස්සෝ අස්වන්න හුඟක් වෙලාවට නෙලා ගන්න ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදෙන්. තමිල්නාඩෝ ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරෙන් ඇතුල් වෙලා මේ කටයුත්ත දිගටම කරන්න අවශ්‍ය වුණා. 2009 වෙනකම් මෙතන ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ශ්‍රී ලංකාව විසින් කිසිම දේශීය ධීවරයෙකුට මුහුදු යන්න අවසර දීලා තිබිච්ච නැති නිසා ඉන්දියානු ධීවරයන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ලංකාවට ඇවිල්ලා මේ ලංකාව මුහුදේ තියෙන මාළු ටික ඔක්කොම අල්ලගෙන යන්න හැකියාව තිබුණා. නමුත් යුද්ධය අවසාන වීමෙන් පස්සේ දේශීය ද්‍රවිඩ ධීවරයන්ට ඒ ප්‍රදේශයේ මසුන් මැරීමට අවසර දීමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ උත්සන්න වෙන්නේ. ඉතින් අපි දකිනවා 2009 පස්සේ ශ්‍රී ලංකාවේ උතුරු කරේ ජන ජීවිතයේ සාමාන්‍ය අතර පත්වීමත් එක්කලා තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයන් එක්ක තියෙන ඒ ඝෂ්ණය එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඒක පාදක කරගෙන තමයි ජයලලිතා හුඟක් අවස්ථාවල කියා සිටියේ කච්චතිව් දූපත නැවතත් ඉන්දියාවට ගන්නට ඕනේ කියලා. මොකද කච්චතිව් ඉන්දියාවේ ස්වාධිපත්‍යයට අයත් වුණා නම් දේශ සීමා ආයෙමත් අලුතෙන් නිර්ණය කරන්නට වෙනවා. ඒ අනුව ඉන්දියාවට හැකියාවක් ලැබෙනවා මේ මත්ස්‍ය සම්පත් වැඩි ශ්‍රී ලංකා ආශ්‍රිත මුහුදත් ඔවුන්ගේ ග්‍රහණයට ගන්නට හැකි වෙනවා. ඒ නිසාම තමයි අය දිගින් දිගටම කියා සිටියේ කච්චතිව් නැවතත් ගන්නට ඕනේ කියලා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තේ. අනිකුත් කාරණාව තමයි MGR නම් ලංකාවට කීප සැරයක් ඇවිල්ලා තියෙනවා. නමුත් ජයලලිතා කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා සංචාරයක් කළා නැහැ. ඉතාමත්ම ආසන්න රට වුණත් අය එහෙම ඇවිල්ලා නැහැ.
ජයලලිතා පිළිබඳව කෙරෙන මේ කෙටි සමාලෝචනයට අපි විරාමයක් තබමු. අමල්, මේ ඇයගේ එක්තරා පැවතුණු සුවිශේෂී ලක්ෂණයක් පිළිබඳව මතක් කරමින්, ඇත්තටම ඉන්දීය දේශපාලනයේ කාන්තාවන්ට කොයිතරම් තැනක් තියෙනවද කියන එකත් ඇගේ මේ සුවිශේෂී වූ චර්යා රටාව හරහා සමාජයට පෙනුණා. ඒ තමයි ඇය සාරිය ඇඳ විදිය. මේ පිළිබඳව ඇගේ අභාවයෙන් පස්සෙත් නැවතත් කතාබහ වෙන්න පටන් ගත්තා. මා කැමැති යමල් මේ පිළිබඳව සම්පූර්ණයෙන් කතාබහ කරන්න. ඇය සාරිය ඇඳපු විදිහෙත් තිබුණා එක්තරා සැඟවුණු කතාවක්.
ඔව් දිලෘක්ෂි, ඇය අපි බලපුවාම මුළු ශරීරයේ උරහිස සියල්ලම ආවරණය වෙන විදියට තමයි මේ සාරිය අඳින්නේ. ඒ කියන්නේ උරහිස දෙකම වැහෙන ආකාරයට සාරිය ඇඳ. අතරම ඇය එක සාරියක් නෙමෙයි, හුඟක් අවස්ථාව සාරි කීපයක් එක උඩ එක ඇඳයි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව තමන්ගේ සාරියට පිටිපස්සෙන් පොඩි නිකන් කේප් එකක්, මේ බැට්මෑන් කේප් වගේ එකක් පළඳගෙන හිටියයි කියලා ප්‍රකාශ වෙනවා. මේකට හේතුව ඇටිට දකින්නේ 1987 MGR ගේ අභාවයත් එක්කලා ඇය දේශපාලන පිවිසීමේදී මන්ත්‍රණ සභාව ඇතුළතදී ඇත්තටම ඇයට අඩන්තෙට්ටම් කරනවා. එකම ඇය ශාරීරික පීඩාවට පත් වෙනවා තමිල්නාඩු ප්‍රාන්තයේ ඒ පාර්ලිමේන්තුව ඇතුලේ. ඇයගේ සාරියෙන් ඇදලා ඇයගේ සාරිය ගලවන තත්වයට සභාව ඇතුළතදී පත් වෙලා ඇය ඉතාමත්ම අසීරුතාවයකට පත් වුණා, ලැජ්ජාවකට පත් වුණායි කියලා කියවෙනවා. ඉතින් එදායින් පස්සේ ඇය තීන්දුව කළා තියෙනවා කියලා. එක සාරියක් නෙමෙයි, සාරි කීපයක් ඇදලා ඇත්තටම අර ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරන ප්‍රතිරූපය, මවකගේ ප්‍රතිරූපය විදහා දක්වන්න තමයි ඇය හැමතිස්සම ඇඳුම් ඇඳේ. ඒ විදියට තමයි ඇය පසු කාලීනව අම්මා හැටියට නම් දරන්නේ ඒ ඇය සාරිය ඇඳපු ක්‍රමය නිසායි.
හොඳයි අමල්, අපි ස්තුතිවන්ත වෙනවා අභාව ප්‍රාප්ත දකුණු ඉන්දීය මහැමතිනි ජයලලිතා ජයරාම් පිළිබඳව. ඈත් ප්‍රබල චරිතයක් දකුණු ආසියාතික කලාපය තුළ ඒ පිළිබඳව සමාලෝචනයට එකතු වීම පිළිබඳව අපි මේ අද දවසේදී කතාව ටිකක් දිග්ගැස්සුණා. ඈ පිළිබඳව සිදු කරන මේ සමාලෝචනය හඳ නමුත් කතා නොකරම බෑ මේ ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව. ඇත්තටම හැම සතියෙම ඩොනල්ඩ් ට්‍රම්ප් යම් කිසි වූ මාතෘකාවක් සපයනවා ලෝක ජනතාවට කතාබහ කරන්න. මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙන්නේ ටයිම්ස් සංග්‍රහව ඩොනල්ඩ් ට්‍රම්ප් වසරේ පුරුෂයා විදිහට නම් කරලා තියෙනවා. මේකට හේතු පාදක වුණු කරුණු මොනවද කියලාත් අපි කෙටියෙන් කතාබහ කරමු.
ඔව් දිලෘක්ෂි, මේ ටයිම් සංගරාව මේ විදිහට 1927 ඉඳලා ඔවුන්ගේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ අවුරුද්දේ දේශපාලනික හෝ සමාජික වශයෙන් වැඩිම බලපෑමක් කරපු පුද්ගලයා ඒ වසරේ පුද්ගලයා හැටියට නම් කිරීම. ඒ අනුව තමයි 2016 වසරට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් කෙරෙන්නේ. මෙතන ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මේක ලොකු ගෞරවයක් හැටියට පිළිගත්තට ටයිම් සංගරාව ඔව හඳුන්වලා දීලා තියෙන්නේ President of the Divided States of America. එහෙම නැත්නම් වෙන් වෙච්ච ඇමරිකා එක්සත් රාජධානිය හැටියටයි. මෙතන නම් කීපයක් ඔවුන් සැලකිලට අරගෙන තියෙනවා වසරේ ප්‍රධාන පුද්ගලයා කවුදයි කියලා තීන්දු කරන්නට. ඉතින් මෙතන දෙවන තැනට ඇවිල්ලා තියෙන්නේ හිලරි ක්ලින්ටන්. අපි දන්නවා ඇය ජනාධිපති වරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා මේ වෙනකොට ලක්ෂ 27ක් ඡන්ද ලබාගෙන තියෙනවා. නමුත් ජනාධිපති කම දිනා ගන්නට බැරි වුණා. මොකද මේ සංකීර්ණ ඉලෙක්ටෝරල් කොලෙජ් ක්‍රමයක් අනුව තමයි මේ ඡන්දය පැවැත්තුනේ. ඒ නිසා තමයි ඇයට ජයග්‍රහණය කරන්නට බැරි වුණේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් 99 මේ ඡන්දෙ දින්නට රටේ ඉතාමත්ම ආන්දෝලනාත්මක චරිතයක් නිසා තමයි ඔහුට මේ වගේ තනතුරක් ලැබිලා තියෙන්නේ.
ඒ කියන්නේ මේ සමස්ත ඡන්ද සංඛ්‍යාවට වඩා ප්‍රාන්ත වශයෙන් ලබා ගන්නව ජයග්‍රහණය අනුව වැඩි ප්‍රාන්ත ගණනක් දිනා ගන්න එක්කෙනා තමයි ජනාධිපතිනේ.
ඔව් දිලක්ෂි, මොකද මේ ප්‍රාන්තවල සමහර ප්‍රාන්තවල තියෙනවා සමානුපාතික ක්‍රමය. සමහර ප්‍රාන්තවල තියෙනවා එක ඡන්දයක් හෝ වැඩිය ලබා ගත්තොත් ඒ ප්‍රාන්තයට අදාළ ආසන සියල්ලම මේ පුද්ගලයාට හිමි වෙනවා. ඉතින් ඒ අවසාන විග්‍රහයේදී මහජන මතය යම් කිසි විදියකට විකෘති වෙලා තමයි මේක ප්‍රකාශයට පත් වෙන්නේ. ඉතින් මේ වගේම සිද්ධයක් 2000 වසරෙත් සිද්ධ වුණා. ඒ ඇල්ගෝ බුෂ්ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණා. ඉතින් මේ අපි කියනවා ලෝකයේ ප්‍රධානම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන ඇමරිකාවේ ඒක අමුතුම ක්‍රමයක්. වැඩි ඡන්ද ලබා ගන්න පුද්ගලයා රටේ නායකයා නොවන අවස්ථා තියෙනවා. ඉතින් මේකත් ඒ වගේම අවස්ථාවක්. මෙතන සුළු ඡන්ද ප්‍රමාණයකින් නෙමෙයි ලක්ෂ 27ක් වැඩි ඡන්ද ලැබපු පුද්ගලයා ගෙදර යනවා. නමුත් අඩු ඡන්ද ලබා ගත්ත පුද්ගලයා ඒ ප්‍රාන්ත වැඩිපුර ප්‍රමාණයක් දිනපු නිසා රටේ ජනාධිපති බවට පත් වෙනවා. ඒ එකම දිල්රුක්ෂි, දැන් මේ වගේ අපි බලුවොත් 1938 දී හිට්ලර් ටයිම් සංගරාව නම් කළා වසරේ පුද්ගලයා හැටියට. ඒ වගේම 1942 දී ජෝසෆ් ස්ටලින් පත් වෙනවා ටයිම් සංගරාවේ වසරේ පුද්ගලයා හැටියට. ඉතින් එවැනි පිරිසක් අතරට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් එකතු වෙන්නේ.
හොඳයි අමල්, බොහොම ස්තුතියි අද මේ සවිස්තරාත්මක විග්‍රහයට එකතු වීම පිළිබඳව ලෝකයේ තත්විත සමීප කළාට බොහොම ස්තුතියි. ලබන සතියේ සිකුරාදා හමු වෙනකන් එහෙමනම් සුපුරුදු ලෙස නායබුවන් කියමින් ඔබට සමුදෙනවා.
අයබුවන් දුක්ෂි.